මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදී කබ්බං.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. චක්ඛුමා විසමානීව විජ්ජමානී පරක්‍රමී, පණ්ඩිතෝ ජීවලෝකස්මින් පාපානි පරිවඤ්ඤේති. සදේවත් පින්වත්නි, සම්බෝධි ඥානය ලබාගත්ට පස්සේ අපේ බුදු පියාණන් වහන්සේ බුදු ඇසින් ලෝකයේ දිහා බලවදාරනකොට මේ බුදු ඇසට මේ ලෝකය පෙනුනේ හරියට නෙළුම් පොකුණක් මානෙල් පොකුණක් වගේ. නෙළුම් පොකුණක මානෙල් පොකුණක සමහර මල් පොහොට්ටු වතුරෙම ගිරිලා වතුර යට වැඩිමින් තියෙනවා. තවත් සමහර පොහොට්ටු වතුර මට්ටම හා සමව යන්තම් මතු වීගෙන වගේ වතුර මට්ටම හා සමව වැඩිලා තිබෙනවා. තවත් සමහර පොහොට්ටු වතුරනුත් උඩට මතු වෙලා ඉර පායනකම් බලාගෙන ඉන්නවා වගේ බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ මිස් වෙලා සූදානම්ව තිබෙනවා. අන්නේ වගේ බුදු පියාණන් වහන්සේට ඒ උපමාව අනුව වැටහුණා මේ ලෝකේ සත්වයාගේ විවිධ බුද්ධි මට්ටම්. සමහර අය ඒ සාංසාරික බුද්ධිය බොහොම අඩු අය ලෝකෙහිම ඇලිලා ගැලිලා ජීවත් වෙනවා. පරලොවක් ගැන හිතන්නේ නැහැ. නිවනක් ගැන සසර දුක් කෙලවර කර ගැනීමක් ගැන හිතන්නේ නැහැ. තවත් සමහර කොටසක් සිටිනවා යන්තමින් මේවා ගැන අවබෝධයක් ඇති කර ගන්න පුළුවන් විදියට පරලොව ගැන සසර දුක ගැන ඉඳ හිටලවත් කල්පනා කරන්න පුළුවන් ශක්තිය ඇති අය. තවත් සමහර අය ඉන්නවා සංසාරයේ බොහොම කාලයක් භාවනා වඩලා සිත දියුණු කරගත්තු අය. ඒ අය අන්නර වතුරෙන් ඉස්සිලා තිබෙන ඉර පානකම් බලාගෙන ඉන්න මල් පොහොට්ටු වගේ ඒවා ඒ බුදු පියාණන් වහන්සේ නමැති ඒ සූර්යා බුද්ධ සූර්යාගේ ධර්ම රශ්මිය වැටෙනවත් එක්කම පුබුදු වෙනවා. ඒ වගේ මිනිස්සෙයි ඒ වගේ ඒ දියුණු වූ චිත්ත සංතාණයක් භාවික සංතාණයක් ඇති ඒ මිනිස්සෙයි බුදු පියාණන් වහන්සේගේ ඒ ධර්ම රශ්මිය වැටෙනවත් එක්කම නෙළුම් මලක් මානෙල් මලක් පුබුදු වෙන වගේ පුබුදු වෙනවා. ඒ අයගේ දහම් ඇස පහළ වෙනවා, ඇස ඇරෙනවා. බුදු පියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී එක දවසක් වීදියක් අසල මහ පිරිසකට බණ දේශනා කරමින් උන්නා. ඒ රජගහනුවරම වාසය කළ සුප්පබුද්ධ කියලා තාමත් මදිනිඳු කුෂ්ඨ රෝගී මේ මිනිසයා එදා ආහාර සොයාගෙන යන ගමනේ මේ වීදියේ ඈතදිම දැක්කා මහ පිරිසක් එක්ක රැස් වෙලා ඉන්නවා. හිතුවා එකත් එකටම මෙතන නම් ආහාර ටිකක් බෙදෙන ආහාර බෙදෙන තැනක් වෙන්න ඕන. මාත් එදෙන්ට මේ පිරිස ළඟට ගියොත් සමහර විට කෑම ටිකක් සොයා ගන්න පුළුවන් වෙයි කියලා ඉක්මන් කරලා එතෙන්ට ආවා ලං වුණා. ඇවිල්ලා බලින් නම් ඔන්න තේරුණා මෙතන මේ කෑම බෙදෙන තැනක් නම් නෙවෙයි, ශ්‍රමණ භවත් ගෞතමයන් මෙතන මේ පිරිසකට ධර්ම දේශනා කරන කමක් නෑ, මාත් බණ ටිකක්වත් අහන්න ඕන කියලා පැත්තකින් හිඳගත්තා. අන්නේ අවස්ථාවේ ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ මුළු මහත් පිරිසගේම සිත් තමන්ගේ බුද්ධ ඥාණයෙන් පරීක්ෂා කරලා විමසලා මෙනෙහි කරලා බැලුවා. මේ මහ පිරිස අතරේ මහදේශනා කරන ගැඹුරු ධර්මය නිර්වාණ ධර්මය තේරුම් ගන්න පුළුවන් කාටද කියලා, වැඩිය හොඳටම තේරුම් ගන්න පුළුවන් කාටද කියලා. ඒ බුද්ධ ඥාණයට බුදු ඇසට පෙනුණා අර පිරිස් කෙරවල ඉඳගෙන ඉන්න අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා. මෙයාට තමයි, මොහුට තමයි මහදේශනා කරන ධර්මය හොඳට ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන් කියලා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ කුෂ්ඨ රෝගියාම අරමුණු කරගෙන හරියට ඔහුට දේශනා කරන බණක් වගේ ඒ බුද්ධ දේශනා විලාසය අනුව සමානුකූලව අර අනුපිළිවෙල කතාවෙන් ඒ ධර්ම දේශනාව ආරම්භ කළා. අනුපිළිවෙල කතාව කියලා කියන්නේ පින්වත්නි, බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට පළමුවෙනි වරට ඒ ධර්මය ආසන්න පැමිණි කෙනෙකුගේ පවා සිත දැන් මේ අවස්ථා මේ පින්වතුන් නම් සීලයක් එහෙම සමාදන් වෙලා ඉඳගත්තා, එහෙම අය නොවෙයි, නොයෙකුත් තරාතිරම් පුද්ගලයින් වෙනවා ඇවිල්ලා ඒ අයගේ සිත් සකස් කිරීමට ගැඹුරු ධර්මයට ගැඹුරු ධර්මයක් තේරුම් ගැනීමට ඕන කරන ආකාරයට සිත සකස් කිරීමට එක්තරා දේශනා ක්‍රමයක් දේශනා මාර්ගයක් බුදු පියාණන් වහන්සේ කරනවා. ඒක කියන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමාණං ආදීනවං ඕකාරං සංකීලේසං නෙක්ඛම්මේච ආනිසංසං කියලා කියනවා. ඔය විදිහට දක්වනවා. දාන කතං කියලා කියන්නේ දන් දීම හොඳ ප්‍රතිපත්තියක් කියලා, දන් දීම බොහොම ආනිසංස සම්පන්න ප්‍රතිපත්තියක් කියලා, දානෙහි ආනිසංස දානෙහි ඒකේ අය ප්‍රශංසා කරමින් වශයෙන් දන් දීම පිළිබඳව පළමුවෙන් දේශනා කරනවා. ඊළඟට සීල කතා කියලා කියන්නේ ඒ දානෙන් කරන වස්තු පරිත්‍යාගය වගේම කය වචනය හික්මවා ගැනීමෙන් කරන පරිත්‍යාගයත් බොහොම ආනිසංස සම්පන්නයි කියලා ඒ සීලය පිළිබඳව ප්‍රකාශ කරනවා. ඊළඟට ඒ දන් දීම් සිල් දීම් ආදී නිසා ඒ ආනිසංස වශයෙන් දෙව්ලොව උපත ලැබිය හැකි බවත් එහෙම උපත ලැබූ අය පිළිබඳ ප්‍රවෘත්ති සංග කතා කියලා කියන කොටසේ ඊළඟට ප්‍රකාශ කරනවා. ඒ විදිහට අර ආසන කෙනාගේ සිට දිව්‍ය ලෝකයේ සැප සම්පත් පිළිබඳව යෙදිලා තිබෙන අවස්ථාවේ සතුටු වෙලා තිබෙන අවස්ථාවේ ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ මනුෂ්‍ය ලෝකයේ වගේම දෙව්ලොවේ විඳින පස්කම් සැපත පංචකාම සම්පත් කිහිෙහි ඇති ආදීනව ඒවා ඇති අනිෂ්ට පැත්ත නරක පැත්තක් පෙන්වුම් කරන ආදීනව ඕකාරං ඒව බොහොම ලාමක දේවල් පංචකාම සම්පත්තිය කියන තිරිසනුන්ටත් පොදු එක්තරා පහත් උසස් හැටියට සැලකිය නොහැකි විදිහේ දෙයක් කියලා ඒ විදිහට ප්‍රකාශ කරන ඕකාරං. ඊළඟට සංකිලේසං ඒ පංචකාම සම්පත්තිය නිසා බොහොම දෙනෙක් නොමගට ගිහිල්ලා කෙලෙස් උපදවා ගන්න ආකාරයත් ඔය විදිහට ආදීනවං ඕකාරං සංකිලේසං. එහෙම ඒ වාගෙන ඒ විදිහට හිත යොමු වුණාට පස්සේ ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ වෙනුවට ප්‍රකාශ කරනවා නෙක්ඛම්මේ ආනිසංසං. ගිහිගෙන් නික්මීම පැවිදි වීම මේවා ඊටාම් වටිනා ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තියයි. මේ සසරින් නික්මීම නිවන් දැකීම සඳහා උපකාර වෙන ප්‍රතිපත්තියක් කියලා පංචකාම සම්පත්තියෙන් වෙන්වීම ගිහිගෙන් නික්මීම කියන ඒ උසස් ගුණ ධර්ම පිළිබඳව ඊළඟට වර්ණනා කරන ප්‍රශංසා කරනවා. ඔන්න ඔය විදිහට දැන් මේ බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවෙත් ඔය අනුපිළිවෙල කතාව කරගෙන යන අතරේ අර නික්ඛම්මය ගිහිගෙන් නික්මීම පිළිබඳව එහෙමත් ප්‍රකාශ කරන අතරේ ඔන්න බුදු පියාණන් වහන්සේ නිතරම බලාගෙන ඉන්නේ මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාගේ හිත වැඩ කරන ආකාරයයි. ඔන්න බුදු පියාණන් වහන්සේට තේරුණා දැන් මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාගේ සිත දැන් ජඟුරු ධර්මයක් අසන්න තරම් සකස් වෙලයි. කල්ලචිත්තං මුදුචිත්තං මෘදු වෙලයි. විනීවරණ චිත්තං නීවරණ ධර්ම කියලා කියන සමාධියට බාධක වන කාමසිතවිලි ද්වේෂසිතවිලි ඊළඟට නිදිමත අලස ගති නොසන්සුන් ගති සකකුකුස්ස ආදිය දෙගිඩියා ආදිය ඒවා ඉවත් වෙලා සිත දැන් බොහොම උදග්ග චිත්තං පසන්න චිත්තං කියලා කියන ආකාරයට හිත බොහොම ප්‍රසන්න වෙලා පැහැදිලා යමක් ඊළඟට කියන එක බලාපොරොත්තුෙන් වගේ සිටින අවස්ථාවකදී දැන් සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ඉන්නේ කියලා බුදු පියාණන් වහන්සේට වැටහුණා. අන්නේ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ අර බුදු වරයන් වහන්සේලා විසින්ම ලෝකයාට හඳුන්වා දෙන අර චතුරාර්ය සත්‍ය ධර්මය කියන ගැඹුරු දේශනාවක් දේශනා කළා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කියන මේ රූප වේදනා සංඥා සංඛාර කියලා අපි මේ අල්ලගෙන ඉන්න මේ ගොඩවල් පහම මේ මුළු මහත් සංසාර පැවැත්මම දුක්ඛය. මේකට හේතුව තණ්හාවය. මේ තණ්හාව කියන පිපාසය මේ දැවිල්ල මේක සංසිඳවාගෙන අවස්ථාව තමයි මේ නිවීම තමයි උතුම්ම සැපත. මේකට ඇති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා බුදු පියාණන් වහන්සේම චතුස්සත්‍ය ප්‍රකාශ කොට වදාලා අන්නේ අවස්ථාවේදී ඒ උපමාව දෙනවා. හරියට අර හොඳට හොදලා පිරිසිදු කරපු වස්ත්‍රයකට හොඳට සායම් අල්ලන්න වගේ අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාගේ ඒ සකස් වුණු සිතට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඉතාමත්ම හොඳින් වැටහිලා ඒ හිටි ආසනයේදීම ඒ අර විරජං වීතමලං ධම්මචක්කු මුදපාදි කියලා කියනවා නික්ලේශී නිර්මල ධර්ම චක්ෂුෂය කියලා කියන ධම්ම මැස පහළ වුණා. ඒ කියන්නේ සෝවාන් මාර්ගඥානී සෝවාන් ඵලෙ ප්‍රත්‍යක්ෂ කරකට ගත්තා. එතකොට අන්නේ එතන ඒ தත්ත්වය ලබා ගත්තා. නමුත් මේ ලබාගත්තු බව වෙන කවුරුවත් දන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ පමණයි දන්නේ. ඒ අවස්ථාවේ මේ කුෂ්ඨ රෝගියා දැන් ඒගේ විශාල වෙනසක් ඇතුළත පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. කොයි තරම්ද කියතොත් මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා නිවන දුටුවා. අපට ප්‍රථම මාර්ගඥානෙන් නිවන දුටුවා. නිවීම දුටුවා. අදිත්ත ධම්මෝ පත්ත ධම්මෝ නිවනට පැමිණියා. ඒ වගේම ඒ මේවා පිළිබඳ ධර්මයේ පිළිබඳ සකපුස් ඉවත් වෙලා මේ නිර්වාණ මාර්ගය පිළිබඳ සකපුස් ඉවත් වෙලා ඒ ප්‍රතිපදාවට වැටුණා. ඒ වගේම මේ ශාසනයේ විශාරද බවට පත් වුණා. ඒ ප්‍රථම මාර්ගඥානී ලෝකෝත්තර தත්ත්වයක් එහෙම ලබාගෙන ඊළඟට ඒ ධර්ම දේශනාව අවසන් වුණාම මේ කුෂ්ඨ රෝගියා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රශංසා වශයෙන් ප්‍රකාශ කරනවා. ඉතාමත්ම විශිෂ්ටයි ස්වාමීනි. හරියට ඊළඟට උපමාවක් දෙනවා. යම්සේ ස්වාමීනි යම්කිසි කෙනෙක් යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කර දක්වන්නේද වසලා තිබෙන දෙයක් කඩවැසුන් ඉවත් කරලා විවෘත කරලා දක්වන්නේද මං මුලා වූ කෙනෙකුට මාර්ගය ප්‍රකාශ කරන්නේ යම්සේද ඇසැත්තු රූප දකිත්වා කියලා අඳුරෙහි තෙල් පන්දමක් තෙල් පහනක් දැල්වන්නේ අල්ලගෙන සිටින්නේ යම්සේද අන්නේ ආකාරයට භාග්‍යතුන් වහන්සේ විසින් නොයෙකුත් විදියට මේ මට මේ ධර්මය දේශනා කළා. මම භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයාගේ සරණ යනවා. අද සිට ඒ දිවිහිම් කොට භාග්‍යතුන් වහන්සේගේ උපාසකෙක් හැටියට මා දරා ගන්නාසේක්වා කියලා ඒ විදිහට ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරලා ඒ එතනින් ඉක්මලා ගියා. වැඩිතුර යන්න කලින්, වැඩි ඈතට යන්න කලින් කුඩා වසු පෙට්ටියක සිටින ඒ සැඬපරුසේල දෙනක් මේ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට ඇනලා මරුමුවටපත් කළා, මරණයටපත් වුණා. සංඝයා වහන්සේලා මේ සිද්ධිය දැකලා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර දැන් භාග්‍යතුන් වහන්සේ විසින් ධර්ම කතාවකින් උත්සාහවත් කරපු ඒ කුෂ්ඨ රෝගියා, සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා අන්න මැරිලා සිටිනවා, මේ තැනැත්තා කොහෙද උපන්නේ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි මේ සුප්‍රබුද්ධ පණ්ඩිතයෙක් මහා ප්‍රකාශ කළ ධර්මය අනුව පිළිපැදලා සසර බැමි 10න් 3ක්ම කඩලා දාලා ඒ උතුම් සතර අපායට නොයන්නා වූ, ඒ වගේම සසර තවත් ජාති 7ක් උත්පත්ති 7ක් පමණක් ලබන්නා වූ ඒ උතුම් සෝවාන් තත්වයට, අර චක්‍රවර්ති රාජයටත් වඩා උතුම් සෝවාන් තත්වයට පත් වුණා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම එහෙමපත් වෙලා දැන් මේ අවස්ථාවේ, මේ කතා කරන අවස්ථාවේ ඒ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා තෞතිසා දෙව්ලොව උපදිලා ඒ අනිකුත් දෙවියන්ට වඩා පරිවාර සම්පත්තියෙන්, වර්ණයෙන්, ශරීර වර්ණයෙන් බැබලෙනවා. මොකද මේ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා මේ ශාසනයේ ඒ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා කියලා කියන ඒ ගුණධර්ම ඇති කරගත්තා මේ ශාසනයට ලං වෙලා. අර සුරු එක බණක් අහලම ඒ බණ තුලින් මේ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා සද්ධාව, ශීලය, ශ්‍රුත කියලා කියන ධර්මඥානය, ත්‍යාග කියලා කියන පරිත්‍යාග ගුණය, ප්‍රඥාව කියලා කියන නිර්වාණය අවබෝධ කරන ශක්තිය, වැටහීම් ශක්තිය, මෙන්න මේ විදිහේ මේ ගුණධර්ම පහක්ම මේ සුප්‍රබුද්ධ ලබා ගත්තා කියලා සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා. එතකොට ඒවට තමයි ආර්ය ධන කියලා කියන්නේ මේ ශාසනය. ආර්යයන් වහන්සේලාට අයිති ධන පහක්, සද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා කියලා. ඔන්න ඊදෙට එහෙම ප්‍රකාශ කළා. එතකොට මෙන්න මේ එහෙම ප්‍රකාශ කළා තමයි ඊළඟට, එතකොට ඒ සංඝයා වහන්සේලා අතර එක සංඝයා වහන්සේ නමක් අහනවා, භාග්‍යතුන් වහන්සේ එහෙම එහෙම තත්ත්වයක් ලබාගත්තු මේ සුප්‍රබුද්ධ ඇයි කුෂ්ඨ රෝගියෙක් උනේ, ඇයි දිලින්දෙක් උනේ කියලා. ඒ වගේ වාසනාවන්ත කෙනෙක් ඇයි මෙහෙම තත්ත්වයක පිටින් උප්පත්තිය ලැබුවේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔන්න ඒ අතීත කතාව. මහණෙනි මේ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා අතීතයේදී, බොහොම ඈත අතීතයේදී මේ රජගහ නුවරම සිටු පුත්‍රයෙක්ව සිටියා. මේ සිටු පුත්‍රයා දවසක් උයනට යන අතරේ, නගරයෙන් පිටත් වෙලා උයනට යන අතරේ තගරසිඛී කියලා කියන පසේ බුදුරජාණන් වහන්සේ නගරයට ඇතුල් වෙනවා පිණ්ඩපාතය සඳහා. මේ පසේ බුදුරජාණන් වහන්සේ ඒ ඇඳල සිටිය සිවුරු හැම දැකලා මේ මාන්නෙන් මත්තුණු මේ සිටුවරයා එක්තරා පිළිකුල් විදිය හැඟීමක් ඇති කරගත්තා. කවුද මේ කුෂ්ඨ රෝගියා, කුෂ්ඨ රෝගීන්ගේ ඒ වස්ත්‍රයක් පෙරෝගෙන ඉන්න කියලා ඒ විදිහට අපහාස විදියට හිතලා කෙල ගහලා, ඒ පැත්තට කෙල ගහලා ඊළඟට වම්මුරහිස හරවාගෙන, කෙනෙකුට වම්මුරහිස හරවලා ඒ යනවා කියන එක අතීතයේ ඒක ඒ නිකරු වෙන දෙයක්. මොකද පැදකුණු කියලා කියන්නේ ප්‍රදක්ෂිණා කරනවා කියලා කියන්නේ දකුණු පැත්තට හැරිලා ඒ වටේට යාම. අන්න ඒ විදිහට නිකරු වෙන විදිහට වචන කියලා කෙල ගහලා ඒ උයනට නික්ම ගියා. ඊළඟට බුදු පියාණන් මහසේ ප්‍රකාශ කරනවා ඒ සුළු වේලාව තුල ඒ සිටු පුත්‍රයා කරගත්තු අකුසලයේ විපාකය ඒ ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ විපාක වශයෙන් බහූනි වස්සානි, බහූනි වස්ස සතානි, බහූනි වස්ස සහස්සානි, බහූනි වස්ස සත සහස්සානි නිරේ පච්චිත්ත කියලා ප්‍රකාශ වෙනවා. ඒ කරපු ඒ පාප කර්මය නිසා, ඒ සුළු වේලාවක කරගත්තු ඒ පාප කර්මය නිසා මේ සුප්‍රබුද්ධ ඒ සිටුවරයා, ඒ අතීතයේ සිටුවරයා බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ දස දහස් ගණනක් නිරෙහි පැසුණාය. එහෙම පැසිලා, එහෙම ඒ තරම් බරපතල දුක් විඳලා මේ ඒ විපාකයේ අවසාන අවශේෂ වශයෙන් ඉතිරි කොටස හැටියට මේ නගරේම දැන් මේ ඔය කුෂ්ඨ රෝගියෙක් හැටියට, දිලින් දෙක හැටියට උත්පත්තිය ලැබුවා කියලා ඒ පාප කර්මයේ ඇති භයානක විපාක පක්ෂය ප්‍රකාශ කරලා අපි අර කලින් ප්‍රකාශ කළ මාතෘකා හැටියට තබාගත්තු ඒ ගාථා ධර්මය වදාලා, චක්කුමා විසමානීව විජ්ජමානේ පරක්කමේ පණ්ඩිතෝ ජීව ලෝකස්මින් පාපානි පරිවජ්ජේ කියලා. චක්කුමා කියලා කියන්නේ ඇස්සැත්තා. ඇස්සැත්තේ විසමානි කියලා කියන්නේ වලගොඩෙලි තැන්, කටුලැහැප්පැති කටු සහිත වලගොඩෙලි තැන් ආදියට විසම කියලා කියනවා. එතකොට ඇස්සැත්තේ විසම තැන්, පොළොවේ විසම තැන් අතහරින්න වගේ ඒවා මගහැරලා යන්න වගේ චක්කුමා විසමානීව විජ්ජමානේ පරක්කමේ ඒවා ඒ විෂම තැන් පොළොවෙහි වලගොඩෙලි තැන් අතහැරලා යාමට ඒවා මගහැරලා යාමට තරම් ශක්තිය පරාක්‍රමය ඇති කල්ලි ඒකට පුළුවන්කම තිබෙද්දී ඒ වැස්ස ඇති පුද්ගලයෙක් තමන්ට පුළුවන්කම තිබෙනව නම් ඇස් පේනව නම් ශක්තිය තිබෙනව නම් ඒ වලගොඩෙලි තැන් කටුලැහැ මගහැරලා යන්නේ. අන්න ඒකයි මෙතන මේ ප්‍රකාශ කරන්නේ. ඒ විදිහට මේ උපමාව දක්වලා පඬිතෝ ජීව ලෝකස්මින් පාපානි පරිවජ්ජේ. අන්න ඒ වගේම පඬිතයා නියම පඬිතයා නියම නුවණැත්තා මොකද කරන්නේ මේ ජීව ලෝකෙහි මේ මනුෂ්‍ය ලෝකෙහි ඒ පාප කර්ම කියන જાතිය මේවා දුරින්ම දුරලන්නේ කියලා ඒ විදිහට උපදේශාත්මක ධාතාවක ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ වදාලා. එතකොට අපි මේ ධාතාවෙනුත් ඒ වගේම මේ කථාන්තරේනුත් අපේ ජීවිතයට ගත හැකි පාඩම් ගැන කල්පනා කරලා බලමු. දැන් මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මේ පිළිබඳව මේ වර්තමාන කතාවෙන් ඒකමත් අපට හුඟක් ආදර්ශ ගන්න පුළුවන්. දැන් අර ඒ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා අර බුදු පියාණන් වහන්සේ ධර්මය ප්‍රදේශනා කරන තැනට පැමිණි අහම්බෙන්. ඒ කියන්නේ ආහාර සොයාගෙන යන ගමනේ පිරිසක් දැකලා එතෙන්ට කිට්ටු වුණා මේ මෙතන සමහර විට කන දෙයක් ලබා ගන්න පුළුවන් කියලා. ඊළඟට කිට්ටු වුණාට පස්සේ මෙතන බණ කියන තැනක් කියලා දැක්කහම දැන් ඔය මේ කාලේ සමහර භෞතික දෘෂ්ටිය ගත්තු සමහර අය කියනා වගේ බණ කන්නටද කියලා නිග්‍රහ කරලා හැරුණේ නැහැ. ඒ වෙනුවට මොකද කළේ? මමත් බණ ටිකක් අහන්න ඕන කියලා ඉඳගත්තා. එතකොට එතන ඒ අවස්ථාවේ තනත්තාගේ හිතේ ඇති වුණේ මොකක්ද කියන එක අපි හිතා ගන්න පුළුවන්. පරිත්‍යාගය, අතහැරීම. දැන් මේ පින්නතුනුත් ඔය දන් දීම, පින්ඩපාද බෙදීම ආදිය කරනවා. මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පරිත්‍යාගය, අතහැරීමයි. දැන් මේ අවස්ථාවේ තර ආහාර සොයාගෙන යන්න තිබුණා අපහු හැරිලා. ඒ වෙනුවට මම මේ ආහාර නැතුවට කමන්නේ මම බණ ටිකක් අහන්න ඕන කියලා ඉඳගත්තා. අන්න ඒ පරිත්‍යාගයේ ආනිසංස කොයිතරම්ද කියතොත් අර චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම් වූ ඒ සෝවාන් ඵලය ලබා ගන්න පුළුවන් වුණා. මරණින් මතු දිව්‍ය ලෝක උත්පත්තියත් ලබා ගන්න පුළුවන් වුණා මේ සෝවාන් ඵලය කියලා කියන්නේ. එතකොට ඒ අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා කියන්නේ නිර්වාණ මාර්ගයේ පළමුවෙනි පියවරයි. ඒ தත්ත්වය ලබා ගත්තා. සසර දුක් අර ජීවිත හතකට පමණක් ඉදිරි කරලා ඒ ඔක්කොම නැති කරගත්තා. සතර අපායට තවත් යන්නේ නැහැ. අන්න ඒ විදිය උතුම් தත්ත්වයක් ලබා ගත්තා. ඒ සුප්පුත් කුෂ්ඨ රෝගී අර විදිය අර හිත පිළිබඳව කළ එක්තරා ඒ පරිත්‍යාගයෙන්. ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය ගැන. බුදු පියාණන් වහන්සේ නිතරම ඒ පිරිසේ සිත සකස්සුණු ඒ සංසාර බුද්ධිය දියුණු කරගත්තු කෙනාටයි අරමුණු කරගෙනයි ධර්මය දේශනා කරන්නේ. දැන් මෙතනින් අපට පේනවා දැන් පිරිසක් කෙළවරක හිටී පමණින් බුදු පියාණන් වහන්සේ එතනත්ත කොන් කරන්නේ නැහැ. මේ රජවරුන්, රජකුමාරවරුන්, ඊළඟට සිටුවරුන්, මහධනවතුන්, කුලවතුන්, උගතුන්, පණ්ඩිතයින්, ලෝක පණ්ඩිතයින් සිටින්න පුළුවන් මහ පිරිසේ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ අයට නෙවෙයි ධර්මය දේශනා කරන්නේ. අර සාංශාරික බුද්ධි මට්ටමින් දිනුන චේතනත්තායි. එතකොට මේ ගැන අපිට කල්පනා කරනකොට බොහොම ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් සමාජයේ සාමාන්‍යයෙන් ලෝකයා දිහා බලන ඇසින් නෙවෙයි බුදු පියාණන් වහන්සේ බලන්නේ. දැන් අපි අර පියුම් පොකුණේ අර මානෙල් පොකුණක පියුම් පොකුණක தත්ත්වය ගැන කිව්වා වගේ දැන් මෙතන හිතනවා නම් සමහර මල් පොහොට්ටු තියෙන්න පුළුවන් කොළ ආස්සේ සැඟවිලා. අන්න ඒ වගේ සමහර අය පුද්ගලයන් සිටින්න පුළුවන් මෙලොව යම්කිසි බරපතල පාප කර්මයක් නිසා දුගීව දිලිඳුව කුෂ්ඨ රෝගියෙක්ව තවත් නොයෙකුත් ආපදා සහිතව උත්පත්තිය ලැබුවා. නමුත් එතනත්තා තුළ නිර්වාණ අවබෝධ කරන්න පුළුවන් ශක්තියක් තිබෙන්න පුළුවන් අතීත සංසාරයේ භාවනා වඩලා තියෙන්න පුළුවන්. මේක කෙනෙකුට බොහොම ලොකු ධෛර්යයක් මේ ධර්මයට හැරෙන්න. එතකොට කිසිම කෙනෙක් කොන් කරන්න බෑ. සමහර විට මේ පිරිසෙම වුණත් ඉන්න පුළුවන් ඒ විදිය දුගී දිලිඳු තත්ත්වයේ අපිට නම් මේ ධර්ම මාර්ගය යන්න බෑ බණ අහලා මේවා කරන්න බෑ කියලා හිතන අය. නමුත් මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාගේ අතාවෙන් ආදර්ශයක් ගන්න පුළුවන්. ඔන්න සමහර විට ඒ Taman එහෙම හිතුවට මොකද අර විදිය අර පිපෙන බුද්ධ සූර්යාගේ ඒ රශ්මිය ධර්ම රශ්මිය යටනවත් එක පිපෙන නෙළුම් මල් වගේ අය වෙන්නත් පුළුවන්. ඔන්න ඔය ගැන එතකොට අපිට ඒ තුලිනුත් ලොකු වටිනා ආදර්ශයක් ගන්න පුළුවන්. ඊළඟට බුදු පියාණන් වහන්සේ ධර්මය දේශනා කරාම ඒ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ඒ ධම්මස පහල කරගත් වූ ආකාරය එතන සඳහන් වෙන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බං සං නිරෝධ ධම්මං කියලා. අන්නේ ගැඹුරු ධර්මය අර සමහර විට පොතපතින් ඔය පටිච්ච සමුප්පාදය එහෙම ඉගෙන ගන්න බොහොම දෙනෙක් උත්සාහවත් වෙන පටිච්ච සමුප්පාදය කියලා කියන ගැඹුරු ධර්මය ඒ ගැඹුරු ධර්මයේ මූලික ඥායයයි මෙතන මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගී අර එකමණක් අහලා තේරුම් ගත්තේ එහි අදහස මොකද්ද යම් තාක් දෙයක් හටගන්නා ස්වභාවය ඇත්තේද ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයද ඇත්තේ කියන එකයි ඒ කියන්නේ අනිත්‍යතාව හොඳට අවබෝධ කරගත්තා. ලෝකේ හැම දෙයක්ම ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක. මෙතන හැම දෙයක්ම කියලා කියන්නේ මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා මේ අපි මේ අල්ලගෙන ඉන්න මේ ගොඩවල් පහයි. මේ රූප ගොඩක් මේ මෙතන රූපස්කන්ධය කියලා කියන්නේ රූප ගොඩක්. අපි මේ එක රූපයක් කියලා ගන්නවා. ඝන සංඥාවෙන් එකක් හැඩියට ගන්නවා. මමයේ මාගේ කියලා බදා ගැනීම නිසා ලෝකයා රූපය මගේ රූපයයි කියලා මේක හැඩ වැඩ කරගන්න උත්සාහ කරනවා. වේදනාවක් අහම මගේ වේදනාවයි. සංඥාව කියලා කියන්නේ හැඳිනීම. මේ මා හැඳුන ගන්න දෙයයි කියලා එහෙම හිතා ගන්නවා. සංස්කාර, චේතනා, බලාපොරොත්තු ආදිය. ඒවත් එකක් හැටියටයි බොහෝ විට සලකන්නේ. ඊනාට විඥාණය වගේ හිත කියලා කිව්වහම එක හිතක් කියලා හිතනවා. මෙන්න මේවා රාශියක් ඇත්ත වශයෙන්ම. මේ ඝන සංඥාවෙන් ලෝකයා මේක එකක් හැටියට ගත්තට මොකද මේ එක එකක් තුලම තිබෙනවා. මේක මේ මහා රාශියක්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ එක තැනක අර උපමා දක්වලා තිබෙන්නේ බොහොම ගැඹුරු උපමාවල් හිතන්න ඒ එක එකකින්ම පුළුවන් නිවන් දකින්න කියලා. මේ රූපස්කන්ධේ මේ රූපය කියලා කියන එක මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ලෝකේ හැම දෙයක්ම සකස් වෙලා තියෙන ධාතු වලින් සකස් වෙච්ච දෙයක්. ඊළඟට මේක උපමා කරන බුදු පියාණන් වහන්සේ හරියට පෙන පිඬකට ඔය දොළ පාරක් ගලාගෙන යනකොට කොටයක් එහෙම ඉර වෙලා තියෙනවා නම් එතන ටික ටික එකතු වෙලා පෙන හැදෙනවා. මේ පෙන පිඬ කියන එක එක දිහා බැලුවම පේනවා හැම මොහොතකම මේක වෙනස් වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ලොකු දැන් මේ වගේම මේ ශරීර කූඩුවත් හැදිලා තිබෙන්නේ කිරි පෙන වලින් බත් පෙන වලින් කැඳ පෙන වලින් මේ විදිහට මේ දවස මුළුල්ලේම ආහාර ගත්තාම මේ ආහාරයේ පැසවලා මේවෙන් පෙන නැගිලා මේවෙන් තමයි මේ ශරීර කූඩුව හැදෙන්නේ මේ අපි මේ අපේ ශරීරය කියලා කියන එක ඔන්න විදිහට පෙන පිඬ කියන එක යගුරින් කල්පනා කරගන්න පුළුවන් ඒ වගේම වේදනාව විනාඩ බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා වේදනාව හරියට දිය බිබුලක් වගේ දැන් තදට වහින වෙලාවේ ওই වහලෙන් එහෙම වතුර වැක්කිරෙනකොට දිය බිබුල් හැදිලා ඒක එක මොහොතකින් ඒ ක්ෂණයෙන් මේක නැති වෙලා යනවා. ඒ වැඩි වෙලා තියෙන්නේ නැහැ. බොහොම සුළු වෙලාවයි. රැස්ස වැටෙනකොට අර පොඩි පොඩි දිය බිබුලක් හැදෙනවා. ඒක එවෙලෙම වහම ඒක බිඳිලා යනවා. ඔන්න ඒ වගේ වේදනාව කියන එකත් අපි මේ එකක් කියලා ගත්තට ඒකත් කුකුරු ගහන්න වගේ ඒකත් රාසියක් කියන එකයි. ඒ අවබෝධයයි. ඊළාට සංඥාව කියලා කියන්නේ හැඳිනීම. හැඳිනීම බුදු පියාණන් වහන්සේ උපමා කරනවා මිරිඟුවකට. මිරිඟුව කියන එක දැන් ඔය පායන කාලේ මේ පින්නතුන් දන්නවා දැන් ඔය පායන කාලේ පාරක එහෙම නැත්නම් ඒ තනි තලාවක එහෙම දකින්න ලැබෙන ඈත වතුර ගලන්න වගේ වාෂ්ප වගේ උඩට ඒ ග්‍රීෂ්මය නිසා යම් කිසි සසල වෙන චංචල වෙන දෙයක් පේනවා ඈතට ඒක මිරිඟුව කියලා කියන්නේ මුවන් රැවටෙනවා ඒක වතුරේ කියලා එම හිතාගෙන වතුරේ තියෙනවා කියලා හිතාගෙන දුවනවා. දුවන්න මේ මිරිඟුව ඈත් වෙනවා. අන්න එහෙම දෙයක් කියලා බුදු පියාණන් වහන්සේ හඳුන්වනවා මේ සංඥාව හැඳිනීම. අපි අන්න අහවලා හැඳින ගත්තා. ආරයම තමයි වෙන කෙනෙක් නෙවෙයි කියලා අපි කියනවා. ඊළඟට ඈත තියෙන දෙයක් අපි දැන් මෙතන මෙතෙන්ට පේන්න පුළුවන් යම්කිසි කන්දක් එහෙම යම්කිසි හොඳ දර්ශනයක් බොහොම ලස්සනයි කියලා ඒකට ඕනනම් අපි ඡායාරූපෙකුත් අරගෙන ඊළඟට අපි තව ඒක ඒ දර්ශනේ බලන්න අපි හිතමු එතෙන්ට ගියා කියලා. එතෙන්ට යනකොට ඒ දර්ශනේ යන්න එතෙන්ට ගියාට පස්සේ ඒ දර්ශනේ නෑ. ආපහු කරලා බලනකොට සමහර විට මේ පැත්තයි ඒ හොඳ ලස්සන දර්ශනිය තියෙන්නේ. ඔන්න ඔය විදිහේ මෙතන සංඥාව කියන එකත් තට්ටු බැලුවාම මේකත් මෙතනත් මේ ගන්න දෙයක් නෑ. ඊළඟට සංස්කාර කියලා කියන අපේ මේ චේතනාවල් බලාපොරොත්තු හිතිවිලි කියන මේ හැම එකක්ම මේවාත් හරියට බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා උපමාවකින් කෙහෙල් කඳක් වගේ. ඒ අරටුවක් නෑ, සාරයක් නෑ, හරයක් නෑ. කෙහෙල් කඳක පතුරු ගොඩක් මෙතන තියෙන්නේ. පතුරු ගොඩක් බව පේන්නේ නෑ. අන්න ඒ විදිහට සංස්කාර කියලා කියන අපේ මේ අපි ඇති කරගන්න චේතනා බලාපොරොත්තු ආදියත් ඒ විදිහේ කියලා. ඊළඟට විඥාණය කියලා මගේ හිතේ කියලා අපි මේ කියන සිත මේකත් එකක් නොවේ. ඊටාම ශීක්‍රයෙන් නැතිව නැති වෙන දෙයක්. ඒ වගේම මේවායින් පෙන්නුම් කරන දේ මේ හිතට නොයෙකුත් දේවල් හැටියට එකකින් අනික වෙන් කළ දක්වනවා. නමුත් මේ එකත් අනිකත් මේ දෙකම ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. මේක මේ මවාපෑම් ගොඩක් විතරයි. ඒක බුදු පියාණන් වහන්සේ උපමා කරන්නේ මායාකාරයක් විජ්ජාකාරයක් ඇස් බැඳුම් වලින් ඒ පෙන්නුම් කරන දෙයක් වගේ. නැති දෙයක් ඇති හැටියට මවා පෙන්නනවා. අන්න එහෙම මේ අපේ සිතට යම් යම් දේවල් මවා පෙන්නනවා කියලා පෙන්වන ස්වභාවයක් තිබෙනවා කියලා. ලෝකයාට මේක කිව්ව හැටි එක පාට වැටෙන්නේ නැහැ, වටහා ගන්න කැමතිත් නැහැ. නමුත් සංසාරයේ දීර්ඝ කාලයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණිය ඔස්සේ ගැඹුරින් කල්පනා කරපු කෙනාට මේවා ගැන හිතනකොට මේ වඩ වඩා ගැඹුරට තේරෙනවා. මේ විනිවිද දැකීමයි ප්‍රඥාව කියලා කියන්නේ ලෝකයේ తত্ত্বය. එතකොට මෙන්න මෙතන මේ කියන්නේ මේ අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා බුදු පියාණන් වහන්සේගේ දේශනාව තුලින් තේරුම් ගත්තා පටිච්චසමුප්පාද කියලා කියන හේතුප්‍රත්‍යයන්ගෙන් මේ ලෝකයේ මේ හැම දෙයක්ම මේ ඇති වෙන බව තේරුම් ගත්තා. යම් තාක් දෙයක් ඇති වෙන ස්වභාවයක් නම් ඒ හැම දෙයක්ම නැති වෙන ස්වභාවයද ඇත්තේ කියන කාරණය. අන්න එතකොට ඒකට උපකාර වෙන දේ තමයි මේ පංචස්කන්ධය, මේ පංච උපාදානස්කන්ධ කියලා කියන මේ අල්ලගෙන සිටින ගොඩවල් පහ. මම යමාගේ කියලා අල්ලගෙන ඉන්නේ මේ එක්ක රූපය, එක්ක වේදනාව, එක්ක සංඥාව, එක්ක සංස්කාර කියන ටික, එහෙම නැත්නම් විඥාණය. මේ එක එකක් පාසා මම යමමයේ කියලා මේකට ලේබලයක් දාගෙන ඉන්නවා. මේකේ தත්ත්වයේ යථා தත්ත්වයේ තේරුම් ගත්ත අවස්ථාවේ තමයි පින්වත්නි අර ලෝකෝත්තර මාර්ග ඥානීන් උතුම් සෝවාන් ඵල ආදී ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා මේවා ගැන මේ කථාන්තරය තුලින් අපිට හිතා ගන්න පුළුවන්. අපිත් මේවා සංසාරයේ භවනා වඩලා තියම් කිසි ප්‍රමාණයක් මේවා මතු කරගන්න නම් උත්සාහවත් වෙන්න ඕන, මේවා හැංගිලා තියෙන්න පුළුවන් කියලා. එතකොට ඒ විදිහට ඒ වර්තමාන කතාවෙන් අපිට හුඟක් කාරණා ඉගෙන ගන්න පුළුවන්. අර ඒ වගේම අර ධන පහ ගැන හිතලා බලනකොට සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන ඒවා ඒ එක දේශනාවක් තුළින්ම දැන් මේ ධර්මයක් අසනකොට කෙනෙක් ඒ එක තුළින් ශ්‍රද්ධාව ඇති කර ගන්නවා, තුනුරුවන් කෙනෙක් ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. ඊළඟට සීලයේ ආනිසංස ප්‍රකාශ කරනකොට සීලය එක බුදු පියාණන් වහන්සේට දක්වන්නේ සමාදන් වෙනවා වගේ. ඒ ඇත්ත වශයෙන්ම බුද්ධ කාලයේදී බුදු පියාණන් වහන්සේ අනුපිළිවෙල කතාවෙන් ධර්මයේ දේශනා කරනකොට හිතෙන්ම සමාදන් වුණා. අමුතුවෙන් මේ සීල් ඉල්ලලා සමාදන් වීමක් නැතත් මේක කොයිතරම් හොඳ ප්‍රතිපත්තියක්ද, අද ඉඳලා මම මේ ප්‍රතිපත්ති රකින්නවා කියලා හිතෙන්ම සමාදන් වෙනවා. ඒකයි මේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා, සීලය ඇති කරගන්නවා. ඊළඟට මේ සුත කියලා කියන්නේ මේ ධර්මයේ හොඳට දරා ගන්නවා, හිතේ දරා ගන්නවා. ඊළඟට ධර්මයේ තේරුම් ගන්නකොට අවබෝධ වෙනවා මේ නියම වශයෙන් කළ යුත්තේ මේ හැම දෙයක්ම අතහැරීමේ කියන පරිත්‍යාගයයි. ඒ පරිත්‍යාගය තුලින් තමයි ප්‍රඥාව කියලා කියන අවබෝධයට එන්නේ. සාමාන්‍ය ලෝකයේ දැනුම කියන එක නම් ගොඩ ගහගන්න එකක්, එකතු කරගන්න එකක්. එකතු කරගෙන තව නොයෙකුත් අනතුරු උපාදි ආදිය ලබා ගැනීමයි ලෝකයේ දැනුම කියන එකේ බලාපොරොත්තු වෙන්නේ. නමුත් පින්වත්නි ප්‍රඥාව කියන එක දක්වන්නේ විනිවිද දැකීමේ ශක්තියක්, වැටහීමේ ශක්තියක්. ලෝකයේ වැහිලා තිබෙන දේ විවෘත වෙලා පේන, එහෙම නැත්නම් ඒ හැංගිලා තිබෙන දේ හොඳට තමන්ගේ ඇසට පෙනෙන විදිහට දහම් ඇසක් මතු කර ගැනීමයි, ප්‍රඥා ඇසක් මතු කර ගැනීමයි. ඔන්න විදිහේ ගුණ ධර්මවල ආනිසංස පක්ෂියත් අපිට හිතා ගන්න පුළුවන්. ඒ හොඳ පැත්ත. ඊළඟට ඊනාට කල්පනා කරලා බලනකොට අර බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම මෙතන ප්‍රකාශ කළ අර අතීත ප්‍රවෘත්තිය ගැන මේ ධාතවටත් බොහෝ දුරට සම්බන්ධයි. මේ හැම කෙනෙකුටම විශාල බයක් ඇති කරගන්න පුළුවන් සංසාරයේ මේ ජීවිතයේ අපි නොදැනුවත්ව කොයිතරම් බරපතල අකුසල් කරගන්න පුළුවන්ද කියලා. දැන් පින්වත්නි අර සුප්පබුද්ධ අතීතයේ සිටු පුත්‍රයෙක් වෙලා අර සුළු මොහොතක හිත දූෂ්‍ය කරගෙන, හිත කිලිටි කරගෙන කෙල ටිකක් ගහලා නිගරු කළේ කාටද? අර කිලිටි සිවුරක් ඇඳගෙන ආවට මොකද ඒ වනාන්තරවල ඒ කාලේ බුදුවරුන් පහළ වෙන්න කලින් පසේ බුදුවරුන් කියලා ඒ උතුම් කොටසක් ඇති වෙනවා. ඒ අය සෝත්සාහයෙන්ම එක්තරා බුද්ධ තත්ත්වයක් ලබා ගන්නවා. අනිත් අය නිවන් දක්වන්න බෑ. නමුත් පච්චේක බුද්ධ කියලා කියන පසේ බුදු පසේ බුදු රහත් ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් තුන්දෙනා. එතකොට ශ්‍රේෂ්ඨ ලෝකයේ උතුම් වස්තුන්ට නිගරු කිරීම ඉතාමත්ම බරපතල විපාක ගෙන දෙන පාප කර්මයක්. ඒකට කියන ආර්යෝපවාදක කර්මය කියලා. ආර්යයන් වහන්සේලාට කරන ලද නිග්‍රහය බුදු පසේ බුදු රහත් සෝවාන් ආදී මාර්ගඵල ලැබූ අයට ඒ විදිහට නිගරු කිරීම, ඒක දැනීම, ඒවා දක්වන ආර්යෝපවාදක කර්ම කියලා බරපතල පාප කර්මයක්. ඒක නිසා තමයි අර බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ දස දහස් ගණනක් නිරිහි පැසුනේ. අන්න ඒ විදිහට ඒ ගැන කල්පනා කරලා බලනකොට මෙන්න මේවා තමයි ලෝකයේ විෂමතැන්, වලගොඩලිතැන්. මේවායින් පරිස්සම් වෙන්න ඕන. ඇස් තිබෙනව නම් ඇස කියලා කියන්නේ මෙතන සම්‍යක් දෘෂ්ටියයි, හරි දැක්මයි. යම් කෙනෙකුට හරි දැක්ම ඇති කර ගැනීම වටිනාකමයි පේනවා. සාමාන්‍ය ලෝකයේ අන්ධයි. අන්ධපූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේ මුළු මහත් ලෝකයේම අන්ධයි. බොහොම ටික දෙනාටයි විදර්ශනා වශයෙන් වැටහෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ නිසා ලෝකයා මේ ඇස් තියෙනවා කියලා හිතනවා. මේ පෙනෙන මාසෙස වැඩි කරගන්න කණ්ණාඩි ගන්නවා. නමුත් පින්වත්නි ලෝකයා අන්ධයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට අන්ධකම දුරු කරගන්න නම් ඒ එක්තරා ප්‍රමාණයකට අන්ධකම දුරු වෙනවා. හොඳ නරක වටහා ගත්තාම, කළු සුදු වටහා ගත්තාම, පින්පව් අවබෝධ කරගත්තාම ඒ ධර්මය පිළිබඳව අහලා. ඊළඟට ඊටත් වඩා ගැඹුරු දේ තමයි දැන් මේ සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා කළේ. අර පටිච්චසමුප්පාද ධර්මයේ උතුම් ඒ ධර්මයේ මූලික ඥාය අවබෝධ කරගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන, ප්‍රඥායස ධම්මයස පහල කරගත්තා. ඒකට කියනවා ධම්ම චක්ෂුසය කියලා, ධර්ම ධම්මයස කියලා කියනවා. සෝවාන් මාර්ගඥානය. ඒකෙන් ඒ ඇස පහල කරගත්තාම සතර අපායම දොර වැහෙනවා. ඒක ඊට වඩා විශාල ලාභයක්, හිතාගන්න බැරි තරම් විශාල ලාභයක්. ඒකට සාමාන්‍ය ලෝකයේ මේ විෂම තැන් වලින් පරිස්සම් වෙන්න ඕන. මේ වලగొඩලි වලින් මේවා මේ ගමන් බිමංගල දිනන් ඔය වැටිලා තුවාල වීම එක සුළු දෙයක්. නමුත් මේ සංසාරයේ මේ විදිහට හිත දූෂ්‍ය කරගෙන, වචනය නරක් කරගෙන, ක්‍රියාව නරක් කරගෙන වැටුනොත් ඒකට බරපතල විපාක කල්ප ගණන් විඳින්න සිද්ධ වෙනවා. අන්න ඒකයි තමයි මෙතන මේ අතීත කතාවෙන් අපට ගත හැකි පාඩම. ඒ වගේම මාන්නය කියන එක කොහොම දෙනෙක් මේ ඇති කරගන්නවා. තමන්ගේ ධනය ගැන, නිලය ගැන, බලය ගැන, මේවා ගැන මාන්නයක් ඇති කරගෙන ලෝකය දිහා බලනවා. අසරණ දුගී ඉඳන් දැන් මේ පිරිසක් අතරට අපි හිතමු ඉඳන්ෙක් ආවා කියලා. අර සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා වගේ බොහොම සමහර විට නාහේ වහගනිමි කෙනෙක්. තවත් සමහර විට ඇස් නරක් කරලා බලා අපි මේ තැනත්තා කෙරේ යන්නේ කියලා කියන්න බැරි නම්, නමුත් දන්නේ නැතුව සමහර විට මේ තැනත්තා තුළ තිබෙන්න පුළුවන් නිවන් අවබෝධ කරන ශක්තිය. අන්න ඒ විදිහේ දෙයක්. එතකොට අර සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා ඒ අදීත ජීවිතයේදී වැරද්ද කළා. නමුත් මේ ජීවිතයේදී වැරද්ද කළේ නැහැ. ඒ වෙනුවට මේ හරියට පාඩම ඉගෙන ගත්තා වගේ අර අවස්ථාවේ අර මේකට නිගරු කරන්න නැතුව, බණ කන්නටද කියලා කියන්නේ නැතුව එතනම ඉඳගෙන බණ අහන්න පටන් ගත්තා. ඒක ලැබු පරිත්‍යාගය කොයි විදිය දෙයක්ද කියලා අපි හිතලා බලමු. දැන් මේ ගාථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තක්කුමා විසමානීව විජ්ජමානී පරක්කමේ කියලා. පරාක්‍රමය කියන එක තිබෙන කල්ලි, පරාක්‍රමය කියන එක මේ අහනකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේක අර පරාක්‍රම බාහු රජුන්ට වගේ අයට විතරක් තියෙන දෙයක් කියලා. නමුත් පින්වත්නි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ දුගී හෝ මගී හෝ දුප්පත් හෝ දිලිඳු හෝ උගත් හෝ නුගත් හෝ හැම කෙනෙකු තුළම තියෙනවා ශක්ති තුනක්. ඒ ශක්ති තුන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. මෙතන ධාතු කියලා කියන්නේ අර ධර්ම කියන එකයි. ආරම්භ ධාතු කියලා කියන්නේ පින්වත්නි අපි හැම කෙනෙකුටම තිබෙනවා යම් කිසි දෙයක් අලුතෙන් ආරම්භ කරන්න ශක්තියක්. කුඩා දරුවෙකුට පවා තිබෙනවා. දැන් ඔය මව්පියන් එන්න කලින් ඔය කුඩා දරුවන් ඒවා මේ වහදන්නේ ඒ ආරම්භක ශක්තිය, මේ අලුත් දෙයක් නිපදවන්න. ඒ විදිහේ ආරම්භ ධාතුවක් තිබෙනවා. ඊළාට නික්කම ධාතු කියලා කියන්නේ එහෙම ආරම්භයක් කරලා ඒක දිගට කරගෙන යන ශක්තියකුත් අපතුල තිබෙනවා. ඊළඟට පරක්කම ධාතු කියලා කියන්නේ එහෙම කරගෙන යාමේදී ඉදිරිපත් වෙන බාධක, ආපදා, ඒවා මැඩලා ඒවා ජයගෙන ඉදිරියට ඒ ජය ගැනීම ශක්තියයි ඒකත් තියෙනවා මේ චිත්තසංතානේ. මෙතන විජ්ජමානේ පරක්කමේ කියලා කිව්වේ අන්හිම පරක්කම මේවා අතහරින්න පුළුවන් කියන එකයි. මේවා අතහරින්න පුළුවන්, මගහරින්න පුළුවන්, එහෙම පුළුවන්කම තිබෙද්දී ඇසුත් පේනවනම් ඇයි මේව කරන්න කියන එකයි බුදු පියාණන් වහන්සේ අහන්නේ. එතකොට මේ පරාක්‍රමය මේ අවස්ථාවේ අර සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා කලෙත් එක්තරා පරාක්‍රමයක්. ඒ කියන්නේ හිත ජයගත්තා. හිත කියනවා නෑ කෑම ටිකක් සොයාගෙන යන්න මේ කහල වැඩක් නෑ කියලා. එහෙම කියන්නේ නැත් ඇති සමහර විට අපිට ඒක කතාවේ කියවෙන්නේ නෑ. සාමාන්‍යයෙන් දුගියෙකුට ආගුසගින්නක් තියෙනවා නම් එහෙම හිතනවා. නමුත් මේ තැනත්තා එතනම ඉඳගත්තම බණ ටිකක් අහන්න ඕන කියලා. ඒකත් ජය ගැනීමක්. ඒ පරාක්‍රමය තුලින් තමයි මේ සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා උතුම් සෝවාන් තත්ත්වය ලබා ගත්තේ. චක්‍රවර්ති රාජ්‍යයටත් වැඩිය ලොකු ජයග්‍රහණයක් කරගත්තේ. දැන් පරාක්‍රම කියන වචනයත් ඇහෙනවත් එකම අපට නිතරම හිතෙන්නේ සටන, සංග්‍රාමය. මේ වචනය බුදු පියාණන් වහන්සේ උපකාර කරගත්තා. බෞද්ධයටත් තියෙනවා සංග්‍රාමයක්. ඒ සංඝයා වහන්සේලාට පමණක් නෙමෙයි ගිහියටත් සංග්‍රාමයක් තියෙනවා. ඒකට කියන්නේ මාර සංග්‍රාමය කියලා. ඒ මේ මාර සංග්‍රාමය සඳහා සටන් පාටියකුත් තියෙනවා බුදු පියාණන් වහන්සේ මේ ශාසනයේ පමණක් නෙමෙයි හැම බුදුවරුන්ගේම ශාසනයේ. එක්තරා සටන් පාටියක් තිබෙනවා. බොහොම ලස්සන ගාථාවකින් ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චනෝ සේනං නලාගාරං කුංජරෝ කියලා සටන් පාටියක් තිබෙනවා. ඒක අපි සිංහලට නැංගුවොත් අරඹව් නික්මෙව් යදේව් බුදුසස්නෙහි නසව් මරුසෙන් හැම බටගේ බිඳින ඇතුසේ. අරඹව් නික්මෙව් යදේව් බුදුසස්නෙහි නසව් මරුසෙන් හැම බටගේ බිඳින ඇතුසේ. අන්නේ විදිහ සටන් පාටියක් තිබෙනවා. එතකොට ලෝකයා සංග්‍රාමය ගැන, යුද්ධය ගැන හිතනකොට කල්පනා කරන්නේ අනිත් මිනිස්සෙයින් පරාජය කරලා මරලා එහෙම ජය ගැනීමයි. ඒකයි පරාක්‍රමයේ වික්‍රමය, වීර ක්‍රියාව, එඩිතරකම හැටියට ලෝකයා හිතන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ අපි එහෙම හිතුවත් බුදු පියාණන් වහන්සේ නම් එහෙම හිතුවේ නෑ වගේ පේන්නේ. මොකද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන ධම්මපදයේ යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තුමෝ කියලා. යම්කිසි කොහොම වීර වික්‍රමාන්විත යෝධයෙක් යුද්ධයකට ගිහිල්ලා දස ලක්ෂයක් දෙනා, මේ එක යෝධයා, නමුත් දස ලක්ෂයක් සතුරන් ජය ගන්නවා. ඒක කොයිතරම් වික්‍රමයක්ද කියලා හිතලා බලන්න. එක පුද්ගලයෙක් දස ලක්ෂයක් දෙනා ජය ගන්නවා, සතුරන් ජය ගන්නවා යුද්ධයකට ගිහිල්ලා. නමුත් ඒකට වැඩිය ලොකු දෙයක් බුදු පියාණන් වහන්සේ ඊළඟට දක්වනවා. ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමෝ. නමුත් මේ එක තමා කියලා හිතන මේ තමා මම දිනා ගැනීම, තමා දිනීම. ඒකට කියනවා ආත්ම විජය කියලා. තමා දිනීම කියලා කියන්නේ දාන සීල භාවනා වලින් සීල සමාධි ප්‍රඥා වඩලා ඒ කියන ගුණ ධර්ම ශාසනික ගුණ ධර්ම දිනු කරලා බණ භාවනා කරලා පාන්නර උතුම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේද කරලා උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමයි මුළු මහත් සසර දුක් ඒ කෙලෙස් මරුන් ජයගෙන දැන් බුදු පියාණන් වහන්සේත් මේ මාර සංග්‍රහණය කරලා මරුසෙන් දිනුවා කියලා ප්‍රකාශ කරනවා. මේ මාර සේනාව මේ හිතේ සිටින්නේ, හිතේ ඇති වෙන මාර සේනාවක් මෙතන මේ අවසාන වශයෙන් ගැඹුරු වශයෙන් දක්වලා තියෙන්නේ මෙතන. එතකොට මෙතන මේ යුද්ධය සංග්‍රාමය කියන සංකල්පය බුදු පියාණන් වහන්සේ උපකාර කරගත්තා. අර මනුෂ්‍යයා තුළ තියෙන පරාක්‍රම ශක්තිය, ආරම්භ ශක්තිය, නික්‍රමණ ශක්තිය, පරාක්‍රම ශක්තිය මතු කරගන්න. දැන් මේ පින්නතුන්නේ යම් කිසි වික්‍රමයක් කරන්න සූදානම් වෙනවා. ඒකට හොඳට ඒ ආම්පන්න ඒකට ඕන කරන ඇඳුම් පැළඳුම් තාවි ආයුධ සන්නද්ධ වෙලා සූදානම් වෙනවා. ඊළාට සූදානම් වෙලා යනවා ඉදිරියට යනකොට එනවා සතුරන්. ඒ සතුරන්ට එහෙම පිටින්ම සතුරන්ට සම්පූර්ණයෙන්ම පහර දීලා සතුරන් මැඩලා ජය ගන්නවා. අන්න ඒ විදිහේ එක තමයි පරාක්‍රම. එතකොට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු මේ ශක්ති තුන මුල් කරගෙන අපේ මේ දිනදා ජීවිතයේ පවා එන ආපදායේ කටයුතු වලින් අපි මේ ජය ගන්නේ. ඒක එහෙමනම් එතකොට මේ බුදු පියාණන් වහන්සේ දක්වනවා ඊට වඩා වටිනා ජයග්‍රහණය තමා දිනීම, ආත්ම විජය. අන්න ආත්ම විජය සංකල්පය අනුව කල්පනා කරන්න ඕන. මේ ලෝකයේ ගන්න හැම ජයක් මේ අන්තිමට පරලෝක වශයෙන් බලනකොට පරාජයක් වෙනවා. මේ ජයගත්තු සමහර විට ගිහිල්ලා උපදින්නේ කොතනද කියන එක අභිඥාලාභියෙක් බුදු කෙනෙක් එහෙම කිව්වොත් සමහරු ඒකට කොයිතරම් ඒ ගැන කොයිතරම් සංවේගයක් ඇති කර ගන්නවද? අපි මේ වීර වික්‍රමාන්විත කියලා හිතන අය සමහර විට ඒ මරණයෙන් මතු බොහොම ගිහින් උපදින තැන් බොහොම සංවේගජනකයි. මේක මේ ලෝක තත්ත්වයයි සංසාරික තත්ත්වයයි. නමුත් බුදු පියාණන් වහන්සේ මේවා පිළිබඳව සත්‍ය තත්ත්වය අපට දක්වා වදාලා අපි අකමැති වුණත් අන්න එතකොට මේ නුවණැති පුද්ගලයා නම් අපිට මේ ඇස් පේනව නම් සම්‍යක් දෘෂ්ටිය කියලා කියන හරි දැක්මත් නම් අපි බුද්ධ වචනයයි පිළිගන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට මෙතන සවේ සංගාම චුත්තම සංගාම ජී කියලා කියන්නේ සංග්‍රාමයේ ජයගත්ත නැත්තා. ඒකට මාර්ගය තමයි මෙලෝ වශයෙන් ඒ පාප කර්ම දුරලා ඒ කුසල් වල අකුසල් ඉවත් කරලා නිතරම කුසලයට සිත නඟුරු කරලා සිතින් කයින් වචනයෙන් සිත කය වචනය කියන තුන් දොර රැකගෙන දැන් සතුරන්ගෙන් අපි ආරක්ෂා කරගන්නවා. යම්කිසි අපේ තිබෙනවා නම් යම්කිසි බලකොටුවක් සතුරන්ට ඇතුල් වෙන්න ඉඩ නොදී රෑ දවල් දෙක 30 එක රැක ගන්නවා. ඒ වගේ තමයි භාවනා යෝගියා යෝගාවචරයා. එහෙම නැත්නම් මේ නිර්වාණය බලාපොරොත්තු වෙන තැනැත්තා ඒ සීල සමාධි ප්‍රඥා කියලා ගුණ ධර්ම වඩමින් ඒ තමන්ගේ සිත කය වචනය කියන තුන් දොර එක ගන්නවා. ඊටත් වඩා ගැඹුරින් කල්පනා කළ බලනකොට තව දොරවල් 6ක්ම තිබෙනවා. ඒකට කියනවා ඇස කන නාසය දිව කය සිත කියලා. ඔය විදිහට මෙන්න මේ දොරවල් රැක ගැනීමෙන් ඒ බලකොටුව රැක ගන්නවා. ඊළඟට හොඳ පැත්ත වඩනවා. ඒ වෙනුවට ඒ සමාධි ගුණය සමාධියෙන් හිත එක්තැන් කරගන්නවා. සිතේ විසිරුම් ස්වභාවය ඉවත් කරලා ඊළඟට ප්‍රඥාව කියලා කියන විනිවිද දැකීමේ ශක්තිය තමන්ගේ චිත්තසංතානය ඇති කරගෙන තමයි ඒ ප්‍රඥාව තුළින් තමයි නිර්වාණ අවබෝධය කළා සීල සසර දුක් ජය ගන්න පුළුවන් වන්නේ. අන්න එතකොට මෙන්න මේ පරාක්‍රම ශක්තිය මතු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මේ සඳහා කළ යුතු මාර සංග්‍රාමයයි මේ අපි මේ ඉන්න තැනින්ම පටන් ගන්න ඕන. මේක එදිනදා ජීවිතයේ මේ වාට නොයෙකුත් බාධක තිබෙනවා. එදිනදා ජීවිතයේ දැන් බොහෝ දෙනෙක් ජීවිතේම ගැලිලා අර නෙළුම් පොහට්ටු මානෙල් පොහට්ටු වතුරේ ගැලිලා තිබෙනා වගේ ඒ වගේ ජීවිතයක් ජීවනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා තමන්ගේ බාහිරව සිටින සමාජ මට්ටම් අනුව කිසිම කෙනෙක් සිත දුර්වල කරගත යුතු නැහැ. ආරම්භය කළා නම් සමහර විට තමන්නේ බලාපොරොත්තු වෙනවට වඩා ඉක්මනින් ඒ තත්ත්ව ලබා ගන්න පුළුවන්. අර සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා අතෙන් එනකොට කවදාවත් හිතන්නවත් නැතිව ඇති. මේ තරම් උතුම් තත්ත්වයක් මට ලැබී කියලා. නමුත් ලබා ගත්තා. අන්න ඒ විදිහට ඒකට උපකාර වෙන දේ තමයි හැකි සංඥාව. හැකි සංඥාව කියලා කියන්නේ මින්වත්නි මට මේක කරන්න පුළුවන් කියන අවබෝධයෙන් අපි දන්නවා යම් කිසි දෙයක් එහාට පෙරලන්න මොකක් හරි එහෙම නැත්නම් ඉවත් කරන්න ඕන වෙනකොට ඒක ඉස්සෙල්ලා ඒක මට බැහැ කියලා හිතුව ඇති කොයි එතනින්ම පරාදයි. මේ අඩු ගන්න උත්සාහයක්වත් කරන්න වටිනවා. මේක කරන්න ඕන කියලා ඒ උත්සාහය ඇති කරගෙන ඊළඟට හිතා ගන්න ඕන මට මේක පුළුවන් කියලා. හැකි සංඥාව කියලා කියන එකට අන්න ඒ විදිහට හැකි සංඥාව ඉදිරිපත් කරගෙනයි මේ ධර්ම මාර්ගය යන්න ඕනි. එහෙම යන්න පුළුවන් බව බුදු පියාණන් වහන්සේ අපට සහතික කරලා දක්වලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල අර තිත්ත කසායක් බොන්න පෙරත් කරන මව මෑණි කෙනෙක් වගේ සමහර විට සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරන සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරත් ඒක මුළු මහත් ලෝකයටයි ඒ භික්ෂූන් කියලා අමතලක ප්‍රකාශ කරන්නේ. මහණෙනි මේ අකුසල් කියන જાතිය මේවා ඉවත් කරන්න මේවා ප්‍රහාණය කරන්න පුළුවන් නැති මේ අකුසල් මේවායින් මිදෙන්න පුළුවන් ඒවා නැති කරගන්න පුළුවන් ඒ වගේම කුසල් වඩන්න පුළුවන් මේ අකුසල් නැති කරගන්න බැරි නම් මම ඔබලට මේක කියන්නේ නැහැ. අකුසල් නැති කරගන්න පුළුවන් නිසායි මහණෙනි මම මේ කියන්නේ කියලා ඔය විදිහට පෙරත් කරන මේ සමහර විට ප්‍රකාශ කරනවා. තවත් සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඒ උත්සාහය වැඩිවීමට මහණෙනි කාරණා දෙකක් විතරක් අතහරින්න මම ඔබලට අනාගාමී වෙනවා කියලා මම සාතික වෙනවා. ලෝභයයි ද්වේෂයයි අතහරින්න. ඔය විදිහට හරියට අර අන්න ඒ විදිහට පෙරත් කරන ස්වභාවය නිසා තමයි අපි අර සමහර විට බුදු පියාණන් වහන්සේ කියනවා වෙනුවට බුදු මෑණියන් බුදු මෑණි කියලා කියනවා. අමා මෑණි කියලා කියනවා. අන්න ඒ මහා කාරුණික ගුණය නිසායි. එතකොට ඒ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව අපි කල්පනා කරන්න ඕන අපගේ ජීවිත ගැන. මේ කතාවක් ඇසීම තුලින් අපි මේ බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම කතාව කියලා කියන්නේ මේක ගොතාපු කතාවක් නව කතාවක් කෙටි කතාවක් නෙවෙයි සත්‍ය සිද්ධීන්. අබුද්ධ කාලයේ ඒ පුද්ගලයින් බුදු පියාණන් වහන්සේ හමු වෙලා ඒ උතුම් සත්‍ව ලබාගත් වූ ආකාරය මේවා අපට හොඳ ආදර්ශ පාඩම්. මේවා තුලින් අප තුලත් මේවා සීන්න පුළුවන් ශක්තිය මේවා අපි මතු කරගන්න උත්සාහයක් දන්න ඕන කියලා ඒ අවබෝධය ඇති කරගන්න ඕන. දැන් මේ අවස්ථාවෙත් මේ පින්නතුන් මේ ආජීවශ්‍රමක ශීලයේ තියෙන වටිනා ශීලයක් සමාදන් වුණා. මේක එක ශීල මේ ප්‍රතිපත්තිය ගැන හිතලා බලන්න ඕන. මේවායින් කරන්නේ මොකක්ද? මේ ශීල සමාදන් වීමෙන් කරන්නේ මොකක්ද? මේක මේ සමාදියාමි කියලා මම මේක මේ පරපණ නැසීමෙන් කියන්නේ සතුන් මෙරීම ආදී මම වෙන් වෙනවා කියලා ඒ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒ අදිෂ්ඨානය රැකගැනීමේදීත් ඔන්න ඔය කියාපු අර ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන ඒ විදිහේ ඒ தত্ত্বවලට ගැන Tamanට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම අදිෂ්ඨාන කරගත්ත සතුන් මරන්නේ නැහැ කියලා. නමුත් යම් යම් හේතුන් නිසා මොන යම් හේතුන් නිසා එක්ක ආහාරය සඳහා එක්ක විනෝදය සඳහා තවත් නොයෙකුත් අයගේ පෙළඹීම් නිසා එක්ක වැඩියෙන් ධනය ලබා ගැනීමට මේ සතුන් මරන්න හිත් දෙනවා හිතක් එනවා. නමුත් එක වෛරය පිරිමහා ගැනීමට නමුත් අන්නේ හිත ආව හැටිය ඊළඟට මේ ධර්ම මාර්ගය අර ආරම්භ ධාතුව නික්කම ධාතු පරක්කම ධාතු කියලා කිව්වහම කියන ආකාරයට මේ ශීල ප්‍රතිපත්තිය මතු කර ගන්න ඕන මතක් කර ගන්න ඕන. ඒක කරන්න හොඳ නෑ. මේ විදිහට විපාක තියෙනවා. මම මේ පංචශීලයේ සමාදන් වෙලා ආජීවශ්‍රමක ශීලයේ සමාදන් වෙලා ඉන්නේ. මේ ශීලයක ප්‍රතිපදියක් මම මේ පිළි අරගෙන මේක පිළිපදිනවා කියලා පොරොන්දු වෙලා තිබෙනවා කියලා ඒක රැක ගන්න උත්සාහයක් කරනවා. එහෙම උත්සාහයක් යොදලා යම් අවස්ථාවක හිතේ ආපු හිතවිල්ල එහෙම් පිටීම පැත්තකට තල්ලු කළ දාලා සමහර විට එහෙම් පැත්තකට තල්ලු කරන්න අමාරුයි. සෑහෙන වෙලාවක් ඒකත් එක සටන් කරන්නත් වෙනවා. ඒ කිව්වට කමක් නැහැ. ඔය විපාක තිබුණාට අපි මේක කරමු කියලත් හිත කියනවා. ඒක මේ වෙලාවේ නොකර බෑ. මේක කාලීනයි කාලෝචිතයි වෙලාවේ හැටියට ඒක කරන්න ඕන කියලා ඔය විදිහට හිත යටින් අර අකුසල් මාරස අන්න එක තමයි මාරියා පිටිපස්සේ ඉඳගෙන කියනවා කරන්න කියලා. නමුත් තදින් මන්න බුදු පියාණන් කොට තමයි ඕන කරන්නේ ශ්‍රද්ධාව තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව දෙඩි ශ්‍රද්ධාව. බුද්ධ වචනේ එසේමයි. ඒක ඒ විදිහට කල්පනා කරලා නෑ මම මේක කඩන්නේ කියලා ඔන්න දැඩිව අදිෂ්ඨාන කරගෙන අර අකුසල් සිතිවිලි පළව හැරියනම් අන්න ඒක තමයි පරාක්‍රමය. හොරකම පිළිබඳවත් එහෙමයි. කාමිත්‍යාචාරය, මුසාවාදය, පරුෂ වචනය ඔය විදිහට කියන මේ අකුසල් ඒ අවසානයේ කියන මිත්‍යා ආජීවය කියලා කියන වැරදි ජීවිකා ක්‍රම ඒවත් මේ ජීවිකාව ගෙන යාම සඳහා බෝධනාට නොකර බැරි වශයෙන් පේනවා. නමුත් ඒවා පිළිබඳවත් උත්සාහයක් යොදලා බලන්න ඕන බැරිද කියලා. අවි ආයුධ වෙන දාම, වස විස වෙන දාම, මත්පැන් වෙන දාම, සතුන් මසට ඇති කිරීම, මාංශ වෙන දාම, ওই විදිහට ඒ විදිහේ දේවල් පිළිබඳව ඒවා ගැන කල්පනා කරන්න ඕන. අපිට මේවා ජය ගන්න බැරිද කියලා. අන්න ඒ විදිහට මේ මොකද මේවායේ භයානක විපාක පක්ෂයක් තිබෙනවා. බුදු රජාණන් වහන්සේටත් විශේෂයෙන්ම අර බුද්ධ ශාසනයේ හිටියා මහා මුගලන් ස්වාමීන් වහන්සේ, මුගලන් ස්වාමීන් වහන්සේට විශේෂ ශක්තියක් තිබුණා. තමන්ගේ අභිඥා බලය ඒ වගේ මේ උතුම් ශක්තිය නිසා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ දෙවියන් ගේන එහෙම නැත්නම් ඒ තත්ත්ව ලැබීමට උපකාර වුණු පින අහගන්නවා. ඊළාට අපායේ අපායට ගිහිල්ලා අපායේ තත්ත්ව ඒ සත්ත්වයින්ගේ දුක් විඳීමට හේතු වහගන්නවා. මේ මොන මොන පාප කර්ම කළාද කියලා. අන්න ඒ මගින් අපට ලෝකයාට ප්‍රකාශ කරනවා මේවයි මේ භයානක විපාක. මෙන්න මේක නිසා මේව කරන්න එපා කියලා. මේ සංසාරයේ දීර්ඝ කාලයක් මේවට ගෙවන්න වෙනවා නම් එක ජීවිතයකදී අපි මේ හපංගම් කරලා වැඩක් නැහැ. අන්න ඒක නිසා මේ සංසාරයෙන් මිදීමට විශේෂ උත්සාහයක් ඇති කරගන්න ඕන. මේ හිතේ තිබෙන භයානක තත්ත්වය මේක කොයි වෙලාවෙන් පාපයට නැඹුරු වෙනවද කියලා නෑ. ඒක නිසා මේ හිත හේ කරගන්න තමයි භාවනාව කියන දෙයක් ඕනේ වෙන්නේ. මේ හිතේ පෙළඹීම්, මේ හිත කියන දේවල් දීම් මේවා නැති කරගන්න ක්‍රමානුකූලව යම්කිසි භාවනාවක් වඩන්න ඕන. හිත තැන්පත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් අර බුදු පියාණන් වහන්සේ සුපබුද්ධ කුෂ්ඨ රෝගියාගේ හිත තැන්පත් වෙලා ප්‍රසාද වෙලා ප්‍රසන්න වුණාම තමයි අර ගැඹුරු ධර්මයේ ප්‍රකාශ කළේ. ඒ විදිහට කෙනෙක් හිත සමාධිමත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. එදිනදා ජීවිතයේ බුද්ධානුස්සති බුදු ගුණ මෙනෙහි ඉතර මෙනෙහි කිරීම වශයෙන් මෛත්‍රී භාවනාව, තව අසුප භාවනාව, මරණ සතිය ආදී මේ පින්නතුන් දන්නවා. ඔය සතර කමඨහන් කියලා තිබෙන. එහෙම යම් කිසි දෙයක් නිතර පුරුදු පුහුණු කිරීමෙන් අර ලෝකයේ දුවන හිත මේ ගැඹුරු මේ කුසල් සිතිවිල්ලක් තුල රඳවාගෙන හිත එකඟ කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒවත් මේ එකඟ කරගත්තු හිතේ ලොකු ශක්තියක් තිබෙනවා. මේ ගලාගෙන යන වතුර යම් කිසි ජලාශයක රැස් කරලා මේකෙන් මේ යම් කිසි නලමගෙන් එහෙම නැත්නම් කඳු යටින් කඳු යටින් අරගෙන ගිහිල්ලා උමගකින් නලයක් තුලින් මේ වතුර ටික ගෙනිච්චාම ගන්නෙ මොකටද? අර යකඩ රෝදයක් කරකවන්නයි. යකඩ රෝදයක් කරකවන්න තරම් ශක්තියක් තිබෙනවා මේ ගලාගෙන යන වතුරේ. නමුත් මේක ඇති කරගන්න යම් කිසි විශේෂ උපක්‍රමයක් තිබෙනවා. අන්න ඒ වගේ මේ සිතේ මේ විදිහට තිබෙන සිත මේක සමාධිමත් කරගන්න ඕන. සමාධිමත් කරගෙන ඊළඟට මේ සමාධි වුණු සිතෙන් ලෝකේ යථා තත්ත්වයේ දිහා බලන්න උත්සාහවත් වෙන්න ඕන. අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා සමහර විට අර පංචස්කන්ධය ගැන කලකිරෙන උපකාර කරගන්න නැති අර පාප කර්මයේ විපාක තමන් මේ කුෂ්ඨ රෝගියෙකුට දැන් හොඳ රූප සම්පන්න ශක්තිමත් කෙනෙක් නම් තමන්ගේ ශරීරය ගැන ආඩම්බර වෙන කෙනෙක් නම් ඒ තැනත්තාට අවබෝධ කරන්නත් අමාරුයි මේ රූපය කියන එක දුකක්ක මේක ලෙඩ ගොඩක්. බුදු පියාණන් වහන්සේ මේ ශරීර කූරුවට කියන්නේ රෝග නිද්දං පභංගුරං විඳිල යන්න පුළුවන් රෝග කූඩුවක් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තවත් සමහර විට ධර්මයේ ප්‍රකාශ කරන නවද්වාරෝ මහවනෝ නව දොරක් ඇති මහ වනයක් කියලා. මේවා අහනකොට සමහර උන්ට සමාජයට තරහ යන්නත් පුළුවන්. ඇයි බුදු පියාණන් වහන්සේ මේකට නිග්‍රහ කළේ කියලා. ඒ විදිහට තරහගත්තු අය රූප නන්දාය කතාව එහෙම ප්‍රකාශ වෙනවා. නමුත් අන්නේ මේ බුදු පියාණන් වහන්සේ කිරී ශ්‍රද්ධාව ඇති තැනත්ත කල්පනා කරන මේක සත්‍යයි. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් අර විදිහේ කායික දුර්වලතාව ඇති කෙනාට මේක අමුතුවෙන් කෙනෙක් කියන්න ඕනේ නැහැ. හැම කෙනෙක්ම මේ ශරීරයට පිළිකුල් කරනවා ඒ කුෂ්ඨ රෝගියෙක් නම්. අන්න එතකොට ඒ තත්ත්වයටපත් වුණා මෙතෙන්දී ඒ සුපබුද්ධ කුෂ්ඨ රෝගියා. අර අපි කලින් අවස්ථාවකත් ප්‍රකාශ කළ වගේ දවස් බලාගත් ආශිර්වාදය වගේ මේ පාප කර්ම විපාකයෙන් වැඩගත්තා. අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕන මේ නිවන් මාර්ගයේ ගමන් කරන්න අපට මේ රට කිරෙන් පැනින උතුරලා හොඳට සරු ජීවිත ලබාගෙන ධනවත් වෙලා ඊට පස්සේ නිවන් දකින්න එක නෙවෙයි හිතන්න තිබෙන්නේ. අපේ යම් අඩුපාඩුකම් තිබෙනවා නම් ධනෙන් හෝ ශරීරයෙන් හෝ රෝග පීඩා ආදීෙන් හෝ ඒකම උපකාර කරගන්න ඕන. අර ගියාපු ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන ශක්තිය මතු කරගන්නට අග්නිකාද බොහෝ විට මේ අපි විපාකයෙන්මයි පාඩම ඉගෙන ගන්නෙ. පාඩම ඉගෙන ගත්තාම තමයි ගුරුවරයා ඇලුවට පස්සේ තමයි මේ ගණන හරියට හැදෙන්නේ. අන්න ඒ වගේ මේ මායාවෙන් කොතෙකුත් අපි මේ පීඩා විඳලා තිබෙනවා. අපි දීර්ඝ සංසාරයේ මෙවන් පාඩම ඉගෙන ගත්තේ නැහැ. බුදු පියාණන් වහන්සේ පාඩම ඉගෙන ගන්න ආකාරය අපිට දක්වලා තිබෙනවා. අන්න ඒක නිසා මේ පින්තුන් දැන් සතුටු වෙන්න ඕන. මෙතෙක් මේ වේලා අපි මේ බුදු පියාණන් වහන්සේගේ දේශිතේ ධර්මය උපකාර කරගෙන අපේ ජීවිතය හැටගස්වා ගැනීමටයි මේ අපි මේ කාලයේ යෙදුවේ. මේ අවස්ථාවේ ආදිවස්තුම ශීලය කියන වටිනා ශීලයක් අදිෂ්ඨාන කරගත්තා. ඒ වගේම ධර්ම ශ්‍රවණ අවස්ථාවේදී අපි අර යම්කිසි දවසක නිවනට උපකාර වෙන ඉන්ද්‍රිය පහක් බල පහක් වර්ධනය කර ගැනීමට උත්සාහවත් වුණා කියලා හිතන්න ඕන. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහක් මතු කරගෙන තමයි කෙනෙක් නිවන් දකින්නේ. සද්ධාව කියන එක ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපති තත්වයක්, තමන්ගේ චිත්ත සන්තානයේ අධිපති තත්වයක්. මේකට මුතුණු පලන් දන්න ඕන සද්ධාවට. ඊළාට වීරිය මතු කර ගන්න ඕන. වීරිය ඉන්ද්‍රියක් බවට පත් කර ගන්න ඕන. ඊළාට සතිය, සිහිය, ඊළාට සමාධිය, ඊළඟට ප්‍රඥාව. මෙන්න මේ කියාපු ඉන්ද්‍රිය ධර්ම දිනු කර ගැනීමට ඇති කර ගැනීමට උපකාර වෙනවා. මේ ඉන්ද්‍රියන් ඇති කරගත්තා නම් ඒ තැනත්තාට ඒවාම බල වෙනවා. සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. අන්නේවා අතිකර ගැනීමට උපනිශ්‍රේ වන විදිහේ මේ ධර්මාශ්‍රවණයක මේ අවස්ථාවේ දුණා. මේ කල්පනා කරන්ට ඕනේ කුසල් සිටිවිලි රාජ්‍යයක් එක මොහොතක් පාසා අපේ චිත්ත සන්තානේ තැන්පත් වුණා. ඒ වායින් තමනෙකුත් ඒ සාංසාරික වශයෙන් ආනිසංස රාජ්‍යයක් ගලාගෙන එනවා. ඒක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නමුත් එහෙම එකටම වඩා අපි මේ කල්පනා කරන්න ඕනේ මේ සංසාරයේ ති දුක් ස්වභාවය බුදු පියාණන් මහතේ ප්‍රතිගුත් අවස්ථාවල් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක නිසා මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මේ ලබා ගන්න මේ හැම කුසල සම්පත්තියක්ම අපි යොදන්න ඕන. මේවා ආයෝජනය කරන්න ඕන නිර්වාණය සඳහා, නිර්වාණ ශාන්තිය සඳහා, මේ සතර දුක් කෙලවර කර ගැනීම සඳහා මම කල්පනා කරගෙන මෙතෙක් මේ වේලා ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සීල සමාදානෙන් මෙතෙක් මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය අපට උපකාර කරගෙන මේවා උපකාර කරගෙන මේ ජීවිතයේදීම හැකිනම් මේ අර සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා වගේ සෝවාන් ආදී මේ මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් මහා මහ නිවනින් සිරුසා ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒ සෝන්දාර දුක් කෙලවර කර ගැනීමට අපට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම යම් තාක් මේ ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන්, ඒ වගේම මේ පූජනීය ස්ථානයට අධිග්‍රහිත දෙවි දේවතාවුන් සිටිනවා නම් පින් බලාපොරොත්තු වෙන, නිවන් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම බින් පුණ්‍ය මේ අප විසින් ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය මේ වශයෙන් රැස් කරගත්තු කුසල සම්භාරය අනුමෝදන්වත්ව අනුමෝදන් වී ඒ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා කරන්තුනි. ඒ වගේම තම තමන් නම් ඉන්නේ නැති මේ පරිලෝකීය ඥාතීන් පමණක් නොවේ, ඒ අවීචියේ පටන් අකනිට දක්වා වූ යම් තාක් පින් කැමති නිවන් කැමති සත්‍යෝ විසෙද්ද හැම දිනෙකම අපගේ මේ කුසල සම්භාරය අනුමෝදන් වී ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාරික දුකින්වත් මිදී අජරාමර සංඛ්‍යාත උතුම් මහා මහනිවන් ශාන්තියෙන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන දැන් මේ විදිහට මේ ගාථා කියලා පින් දෙන්න සෙත්තාවතා ජාමි
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.